සුබ හැදාවක් සෞදර්ශයේ අත් බලමු උත්සාහ කරලා මේ කොළඹ පිට ප්‍රදේශයකදී පතිරාජගේ සිනමාව ගැන කොහොමද මේ ප්‍රචලිත මතයට වඩා වෙනස් මතයක් නිර්මාණය කරගන්නේ ඒක මම හිතන්නේ මේ වෙලාව වැදගත් මොකද දැන් මම මේ උත්සාහ කරන්නේ පතිරාජගේ සිනමාව පිළිබඳව සැහැන වැරෑරුම් ගවේෂණයක් කරේ මහාචාර්ය ගම්ලත් මම හිතන්නේ මේ මහාචාර්ය ගම්ලත් විසින් මතු කරපු සංවාදය තමයි අද යම් ආකාරයකට මම ඛණ්ඩනය කරන්න උත්සාහ කරන්නේ අපි බලමු මේ මොකද්ද සුචන්ද ගම්ලත් විශේෂයෙන් මේ සොල්දාදුන් නැහැ මම ඒ චිත්‍රපටිය තමයි අවධානය යොමු කරන්නේ ඒ චිත්‍රපටිය ගැන මොකද්ද කිව්වේ ඒක මේ සමකාලීන සිංහල සිනමාව හා වෙනත් ලිපි කියන ලිපි එකේ පොතේ තියෙනවා දැන් මේ පොත තුල පතිරාජගේ තවත් චිත්‍රපටි ගැන කතා කරනවා මම උත්සාහ කරන පළවෙනිම මේ පටියේ තියෙනවා මේ එක්තරා තේමාවක් චරිත දුරස්ථීකරණය කියලා කියන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ මේ කතා කරලා තියෙනවා මේ චිත්‍රපටියේ ඒ කියන්නේ මෙන්න මේ වගේ අදහසක් ඒක ඇත්තටම මේ මෙන්න මේ විදිහට තමයි කියවෙන්නේ නිරූපිත පාත්‍රයන් සමග ප්‍රේක්ෂකයන්ට සාධාරණීකරණය වීමට හේවත් සමවැදීමට නොහැකි හේයින් ඔවුන්ගේ අධ්‍යක්ෂී ප්‍රේක්ෂකයන්ගේ අධ්‍යක්ෂීම් නොවන බැවින් මේ ව්‍යාජ චිත්‍රපටියත් කැයි ගුණදාස අමෘතේකර ප්‍රමුඛ බොහෝ විචාරකයන් තර්ක කොට ඇත. සොල්දාදු උන්නැහේ නිර්මාණය කොට තිබෙන්නේ එහි පාත්‍ර වර්ගයා සමග සාධාරණීකරණය වීමට ප්‍රේක්ෂකයන්ට හිත සලසුණු සඳහා නොවේ. සාධාරණීකරණය වැළැක්වීමත් සදාත්මය විඝටනය කිරීමත් එහි නිර්මාතෘවරයාගේ අභිප්‍රායයි. එයම එහි දක්නට ලැබෙන විශිෂ්ටතම ගුණයයි. සාධාරණීකරණය යනු කිම ඇරිස්ටෝටල්ගේ සිට අද දක්වා බටහිර විචාරකයන් තුළින් දික්වන්නා වූ ද භාරතීය සෞන්දර්යවේදීන්ගේ චින්තනයේ ආධිපත්‍ය දරන්නා වූද මෙම සංකල්පය අතීත කලාවෙන් හත් බව කොට ගන්නවා. අපි මේ බරපතල වචන කමන්නේ මොකද? මේ වචනවල තේරුම අපි ඉස්සරහින් බලාගමු. මේක ටිකක්. මොකද ඔහුගේ වචනවලින් මේක කියන්න ඕනේ. ඊළඟට ඔහු මෙහෙම කියනවා. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියෝ එම සංකල්පයේ මෙසේ පහදති. ප්‍රේක්ෂකයන්ගේ ඇස්ක එඟපත පමණක් නොව හිතත් මුළුමනින්ම එකඟ වෙලා ඒ එකඟ හිතේ බලයෙන් තමාටම තමා අමතක වෙලා ඒ නායක නායිකාවන් වැනි බවට පැමිණෙනවා. තමා ඒ චරිතවලට ආවේශ වෙනවා. පිරිමියෙක් නම් නායක චරිතය, ස්ත්‍රියක් නම් නායිකා චරිතය තමාගේ මෙන් වෙනවා. ඔහුගේ ක්‍රියා තමාගේ ක්‍රියා වෙනවා. ඔහුගේ වචන තමාගේ වචන වෙනවා. ඔහුගේ සිතුවිලි තමාගේම සිතුවිලි වෙනවා. ඔහුගේ හෘදය තමාගේ හෘදය වෙනවා. ඔහුගේ හෘදයේ බලපාන ප්‍රධාන මනෝභාවය ප්‍රධාන හැඟීමක් තමාගේම හෘදයේ බලපාන්නක් වෙනවා. ඊළඟට සරච්චන්ද්‍රවත් උපුටා දක්වනවා. මම මේ කියන එක වැදගත් ඉස්සරහදී කාව්‍ය නායකයා කරන සියලුම දෙය සමුද්‍ර තරණයේදී දුෂ්කර ක්‍රියා වුවද රසිකයා තමාටම පමුණවා ගනී. සැබෑ ලෝකයේ කළ නොහැකි බොහෝ දෙය කල්පනා ලෝකයේ පහසුවෙන් කළ හැකිය. රස විඳින කලා රසිකයාට ඒ රාම රජ වේ මේ මම වෙමි. යනාදී වශයෙන් කථානායකයා හා තමා අතර ભેදයක් නොදැනේ. මම වෙමි රාම රජ. මම සීතා දෙවීමට යමි. ආදී වශයෙන් රසිකයා සිතන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ සාධාරණීකරණය කියන සංකල්පය ඒ කියන්නේ තදාත්මික නොවි අපිට කෘතිය තුළ අපිට පෙන්වන චරිතත් එක්ක අපි අනන්‍ය නොවි කොහොමද යම් පරතරයක් තියාගෙන ඉන්නේ කියන එක තමයි එතන සංකල්පය තුළ කියන්නේ. මේ සඳහා අපි බලමු ඊළඟට ලංකාවේ පෙන්වුව මේ පුන්තිලා කියලා නාට්‍ය. ඒ පුන්තිලා නාට්‍ය පිළිබඳව මොකද මේ පුන්තිලා නාට්‍යය මේ කියන කතාවට සම්බන්ධයි. සාමාන්‍ය ප්‍රශ් කියන්නේ චරිතයයි තමුණු අතර ගැප් එකක් තියාගන්න. ගැප් එකක් තියාගෙන රඟපාන. ඒක භෞතිකවාදී වේදිකා කලාවේ මූලික න්‍යාමය කියලා කියනවා. දැන් මේ ප්‍රශ් කියන මෙන්න මෙහෙම කියනවා මේ පීසී නේ කියන්නේ මේ ප්‍රශ් කියන්නේ අතර පුතිලා නාට්‍ය ගැන. පුතිලා ධනපති ඉඩම් හිමියෙක්. ඔහු තම අනුචරයෙකු සමග සුරාසලක සුරාමති පතුවන දර්ශනයකින් පුතිලා නාට්‍ය ආරම්භ වේ. පුතිලාගේ කතාවෙන් පෙනෙන්නේ ඔහු මානව හිතවාදියෙකු බවය. තම මෝටර් රථෙහි නැගී නිවස පලා යන ගමනෙහි ඔහු අනු කැටුව සමාධර්මයේ සෞන්දර්යය ගැනද ජීවිතයේ ආස්වාදනීය භාවය ගැනද ගීත ගායනා කරයි. මගදී හමුවන කාන්තාවන්ට ඔහු කතා කරන්නේ බෙහෙවින් ගෞරව සම්ප්‍රයුක්තය.
පුංචිලා එම කාන්තාවන්ට පමණක් නොව ප්‍රේක්ෂකාගාරයේ සිටින කාන්තාවන්ටද ඉරිදා දහවල් පුංචිලා වලව්වට එන ලෙස ආරාධනය කරයි. වත්තේ කම්කරු වන කොමියුනිස්ට්වාදී තරුණයාට ලෙංගතුකමින් සලකා පුංචිලා තමන්ට කොමියුනිස්ට්වාදීක බව ප්‍රකාශ කරයි. දනපති ඉඩම් හිමියකු ඉහත දක්වන ආයුරෙන් හැසිරෙන දකින ප්‍රේක්ෂකයා වික්ෂිප්ත භාවයට පත්වීම ස්වභාවිකය. පුංචිලාගේ ක්‍රියාකලාපය හා සිතුප්පැතු දනපතිගේ ක්‍රියාකලාපයට හා සිතුප්පැතු වලට සම්පූර්ණයෙන් පටහැනි හේයි. එහෙත් ඉක්මනින්ම කරුණු පැහැදිලි වේ. සුරාමත සිඳී ගිය පසුව පුංචිලා සම්පූර්ණයෙන් විපර්යාසයකට බාධනව වේදිකාවට පිවිසෙයි. සුරාමතින් සිටියදී තමන් විසින් රියදුරු මන්තිත විවාහ යෝජනාවක් කර දීමට සිටු දියණිය එක්තරා තානාපති නිලධාරියෙකුට විවාහ කර දීමේ අවශ්‍යතාවය දැන් ඔහුගෙන් ප්‍රකාශ වේ. එසේ කළොත් ඇමතියා සමගද බැංකු නිලධාරියා සමගද වාසිසහගත සම්බන්ධකම් ඇති කරගත හැකියි ඔහු තර්ක කරයි. තම ආරාධනාව පිළිගෙන පුන්තිලා වලව්වට ආ කාන්තාවන්ටද දැන් සැඩපරිදි ලෙස කඩාපනින පුන්තිලා ඔවුන් එළවා ගනී. කොමියුනිස්ට්වාදී කම්කරුවාද දැන් ඔහුට පෙන්වන්න බැරිය. දැන් ඊට පස්සේ අවසාන වශයෙන් නිගමනයක් හැටියට මෙන්න මෙහෙම කියනවා පියසී. ලංකාවේ වේදිකා ගත කෙරෙනු බ්‍රෙෂ්ඨී නාට්‍ය අතුරෙන් පුන්තිලා තරම් සුළු ගණේශ්වර නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදය දිනාගත් වෙනත් නාට්‍යයක් නැති තරම්ය. ඊට හේතුව වටහා ගැනීමට අපහසු නැත. පුන්තිලා නාට්‍යයෙන් සුළු ධනේශ්වරයට තමන් ධනේශ්වරය හා පවත්වාගෙන යන සන්ධාන යුක්ති සහගතයයි පෙන්නුම් කිරීමට පොටක් පාදා දෙනු ලැබෙන හේයි. දැන් අපි බලමු සමකාලීන තත්ත්වය බලමු. ඒ කියන්නේ දැන් මම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔව්. මීට දශක හතරකට පෙර බ්‍රෙෂ්ඨී එතියරි එක ඇත්තටම කාටත් වළංගුයි. දැන් අපි අහමු ප්‍රශ්නයක් වළංගුද කියලා. ඒ කියන්නේ ස්ට්‍රේට්මන්ට් එහෙම නැත්නම් බ්‍රෙෂ්ඨී කියන්නේ මෙහෙම දෙයක්. ඔබ නාට්‍යයක රඟදක්වනකොට චරිතයට අනන්‍ය වෙන්න එපා. දැන් කවුරුවත් සමකාලීන මිනිස්සු තමන්ගේ භූමිකාව තමන් සමාජයේ රඟදක්වන භූමිකාවට අනන්‍ය වෙනවා. ගැප් එකක් තියාගෙන ඉන්න. ජනාධිපතිගේ සිට නගර සභාවේ කොඩු අදින කම්කරුවා දක්වා සියලුම භූමිකා බලන්න කල්පනාවෙන් ඒ සියලුම දෙන තමන්ගේ මේ සමාජ වෙස්බූණයි තමනුයි අතර අභ්‍යන්තරිකව ගැප් එකක් තියාගෙන ඉන්න. ඒතුර දැන් ප්‍රශ්නයක් එනවා බෙස්ට් කියන දේ හැමෝම දැන් කරන. දැන් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ හැමෝම කරනවා. ඒ නිසා මොකද මේ වෙලා තියෙන්නේ? මේක තමයි නර්මවාදී කියන්නේ. සිනිසිස. අද නූතන මිනිස්සු ගෑනු කියලා කියන්නේ තමන්ගේ මේ බෙස්පූණයි තමනුයි අතර ගැප් එකක් තියාගෙන ඉන්න කෙනෙක් කියන එකයි මම යෝජනා කරන්නේ. එතකොට පතිර දැන් මගේ මාතෘකාව හැටියට ගත්තොත් සොල්දාදුන්නේ පිළිබඳව මම මේ වගේ දෙයක් හිතුවේ. පතිරාජගේ ඇස් දෙකෙන් අපි කොහොමද සමකාලීන යථාර්ථය නරඹන්නේ? එහෙම නැතුව බොහෝ දෙනා උත්සාහ කරන්නේ සමකාලීන යථාර්ථය තුළ අපි කොහොමද පතිගේ සිනමාව දැක්කේ? ඒක අනිත් පැත්ත මම කියන්නේ. ඒ දවස්වල පතිරාජගේ ඇස් දෙකෙන් අද අපි මේ ගත කරන සමාජ ජීවිතේ කොහොමද අර්ථකථනය කරන්නේ? එහෙම අර්ථකථනය කරාම අර සාධාරණීකරණය කියන එක සම්පූර්ණයෙන්ම ඩයලෙක්ටිකල් විදිහට එහි විරුද්ධ අර්ථය බවට පත් වෙලා තියෙනවා. එහි විරුද්ධාභාෂය බවට පත් වෙලා තියෙනවා. අන්න ඒකයි වැදගත්ම දේ මං හිතන්නේ. ඒ නිසාම පතිරාජගේ මේ සොල්දාදුන්නේ චිත්‍රපටිය තුළ අපිට අවබෝධ කරගන්න පුළුවන් එහි තිබෙන පශ්චාත් උදල ලක්ෂණ ටික. ඒ කියන්නේ දැන් ඒ කාලේ ඇත්තටම මේක මොඩර්න් කෘතියක්නේ. පැරණි වමේ අය ගම්ලත් එහෙම කතා කරේ ඒකයි. ඉතින් ඒක මොඩර්න් කෘතියක්. එතකොට මම පළවෙනියෙන්ම මේ පැහැදිලි කරේ ඒ අපිට දකින්න ලැබෙන මේ සාධාරණීකරණය කියන සංකල්පය එහි විරුද්ධ පැත්තට ඇවිල්ලා තින්නේ කොහොමද? දැන් ඊළඟට අපි බලමු මේ චිත්‍රපටිය තුළ බොහෝ වෙලාවට මේ සිනමා කෘති විශ්ලේෂණය කරනකොට මේ දෘෂ්ටිවාදය කියලා වචනයක් පාවිච්චි කරනවා. දැන් මම දැකලා තියෙන දේ තමයි මගේ දෘෂ්ටිවාදය කියන වචනේ අයිඩියොලොජි කියන වචනේ පාවිච්චි කරනකොට ගොඩක් මේ ਵਿਚාරකයන්ගේ මම මේ බලන දේ තමයි මේ වචනේ තේරුම දැනගෙනද ලියන්නේ කියලා. මම හිතන්නේ නම් තේරුම දන්නේ නැතුවයි ලියන්නේ. දැන් මම දැක්ක මේ මෑතකදී නිව්ටන් ගුණසිංහ අනුස්මරණ දේශනාවේදී කුමාර රංජිත් දේවසිරි ගේ මාතෘකාව තියෙන්නේම දෘෂ්ටිවාදය හා දේශපාලන. නැත්තෙම දෘෂ්ටිවාදය කියන වචනේ තේරුම. ඒක නෑ. ඒකේ පුදුම වැඩේ කියන්නේ විශ්වවිද්‍යාලය ඇතුළම ඒව කරන්නේ. විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වාඩි වෙලා ඉන්නවා ඉස්සරහ. එක කෙනෙක් අහන්නේ මේ සර් මේ අර අයිඩියොලොජි කියන වචනේ මුට්ටක් බැද්ද නිර්වචනය කරන්නේ. සර්ව් කරන්නෙත් නැහැ, ගෝලියෝ කරන්නෙත් නැහැ. ඊට පස්සේ හැමතැනම මිත්‍යා මත පැතිරෙනවා. දැන් ඇත්තටම දෘෂ්ටිවාදී කියන වචනේ මං කියන්නේ ඉස්සරහදී කවුරුහරි පාවිච්චි කරාම අහන්න කියලා මං කියන්නේ. ඔබලාගේ කියන්නේ කරුණාකර මේ දෘෂ්ටිවාදී කියන වචනේ මොකක්ද? ඒක නිකන් ටෝපියක්ද? හපහප ඉන්න ටෝපියක්ද කියලා අහන්න. දැන් දෘෂ්ටිවාදී කියලා කියන්නේ බොහෝ වෙලාවට හිතනවා මේ දැනුමක් කියලා. බොහෝ දෙනා මම දැක්කේ නිර්මාල්ගිරිපියේ තියෙන ඒ වගේ. කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සු මොඩයෝ එක්තරා x කියලා දැනුමක් තියෙනවා. අන්නේ දැනුම මල්ලක තියෙනවා. ඒ x කියන දැනුම ඔබලාට දැන් තාපොඩ්ඩකින් මම දෙනවා. ඒ දුන්නට පස්සේ ඔයාලා විමුක්තිය කරා යනවා. ඒ කියන්නේ නොලෙජ්. ඒ කියන්නේ බොහෝ වෙලාවට අදහස් කරන්නේ දෘෂ්ටිවාදය කියලා කියන්නේ මිනිස්සු නිකන් ලොකු මායාවක පැටලිලා ඉන්නවා. දෘෂ්ටිවාදී විශ්ලේෂකයා විශාල දැනුම් පද්ධතියක ගිලිලා ඉන්නවා. ඒ දැනුම් පද්ධතිය දැන් මෙයා විධාරණය කරනවා මහජනයා ඉස්සරහා. මහජනයාට තියෙන්නේ ඒක මෙහෙම උකහාගෙන අවශෝෂණය කරගෙන මේ පවතින මර්ධනකාරී සමාජයෙන් ගැලවිලා ඉවත් දකින. හැබැයි එහෙම දෘෂ්ටිවාදී විශ්ලේෂණය කොච්චර මම දැකලා තියෙන ඕන තරම්. හැබැයි කවදාවත් මේ ඒවෙන් කවුරු ගැලවිලා දිනවා නම් මම දැකලා නැහැ. විචාරකව ගැලවෙන්නේ නැහැ. එක බලන හරි කියවන හරි අහන අය ගැලවිලත් මම නම් දැකලා නැහැ. එතකොටම අපි යෝජනා කරන්නේ මේ දෘෂ්ටිවාදය කියන දේ පැහැදිලිවම අපි අපේ කෘතිවල අපේ વિચાર කෘතිවල පැහැදලා දීපො. නෑ නෙමෙයි. ඒක පහදලා දෙනවා වැඩි දෙයක් ටික අමාරුයි තේරුම් ගන්න. අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ දෘෂ්ටිවාදයේ තියෙන ඇත්තටම දැනුව පැත්තේ නෙවෙයි විශ්වාසය. බිලීෆ්. දැනුව පැත්තේ නෙවෙයි තියෙන්නේ විශ්වාසය. අපි මේක තේරුම් ගමු. ඒ කියන්නේ කොහොමද මේ උදාහරණ කීපයක් දාලා අපි තේරුම් ගමු දෘෂ්ටිවාදයේ ක්‍රියා කරන්නේ මිනිසු හිතන කොට නෙමෙයි වැඩ කරනකොට. අන්න ඒ අදහස් තමයි එන්නේ ඇත්තේ ලංකාවේ. අපි බලමු නිකන් උදාහරණ කීපයක් අරගෙන මේක පැහැදිලි කරගන්න. මිනිස්සු හොඳටම දන්නවා ඡන්දෙන් වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආයි නිකන් ඔළුවට ටොකු ඇල්ල කියන්නේ දෙයක් නැහැ. ඡන්ද දාන්න යන මිනිසුන්ට අලෝ මේ ওই ඡන්ද දැම්මා කියලා මේ රටේ ওই පෞද්ගලික දේශපාලන ක්‍රම වෙනස් වෙන්නේ නැහැ කියලා අපි මේ සාමාන්‍ය මිනිහෙකුට කිව්වොත් ඒ මිනිස්සු කියයි පැත්තකට අඳගාන පොඩ්ඩක් ඉන්න අයින්නට පොඩ්ඩක් එන්න කියලා. මන් දන්නේ නැද්ද ඔයෝක? මන් දන්නෝ. ඒක ඡන්ද දාන්නේ නැහැ මම ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි හැමෝම දන්නවා මේ ක්‍රමේ මොකක්ද? මේ ඡන්ද ක්‍රමයේ මුකුත් කරන්නත් බෑ. දැන් මේ පාරක් මුකුත් උන්නේ නැහැ. තාම වෙලා නැහැ. දැන් ඒකම දඟලනවා ඒවා දෙනෝයි කිව්වා දඟලනවා දැන්. දැන් මේ පාර චුවර්ම කරගෙන ගියේ ගොඩක් ඈ. ඒක ඡන්දදායක නෙවෙයි. ඡන්දදායක ඒ කිව්වා මට නම් ඔබ චුවර් නැහැ. ආයි කෙල්ලව දාන්න පුළුවන් කොහේ හරි කියලා. හැබැයි ඒ වුණාට අර ප්‍රකාශකයෝ ඉන්නේ. ගාමිණී වියන් කොට ඔය සියලු දෙනා ඒගොල්ලෝ කිව්වා කරුණා කළා. අර දැන් සාමාන්‍යික උපාසකම්මල එහෙම හාමුදුරුවෝ යම් යම් බණ කියනකොට යම් යම් කියනකොට අර භාෂා වෙනස් කළා පාලි භාෂාවෙන් කියනවා. ඉතින් ඕනේ දෙයක් ඉතින් හා තමයි ඊට පස්සේ ඈ තේරෙන්නේ නැහැ නේ. ඒතර අපි උපාසකම්මෙන් යමුත් මේ ඇයි මේ දන්නේ නැති දෙයට තොලුවනන්නේ කියලා මම වෙනුවෙන් හාමුදුරුවෝ නිවන් දකිනවා. ඒකම අපිට ලොකු පිටක්. මම කරන දෙයක් නැහැ. මම ඔය බලාගෙන ඉන්නවා බලන්න නිදිවැට. බුදුහාමුදුරන් දර්ශනයක් නෙවෙයි මොන මොලුවක්වත් තේරෙන්නේ නැහැ. හැබැයි උපාසකම්බල කියනවා අපි මේ අහන දේ අපි වෙනුවෙන් හාමුදුරුවෝ නිවන් දකින. මේක මේ වගේ බුද්ධිපතුන් තියෙන සෑහෙන මට තියෙන ප්‍රශ්නේ දැක්ක දැක්ක පොත ෆොටෝකෝපි ගන්න. දැක්ක දැක්ක පොත ෆොටෝකෝපි ගහගෙන ගහන්නේ. අපි දැන් අපි හැමලම් කියන එක තමයි. දැන් ඇයි මේ ෆොටෝකෝපි ගන්න දකින දකින පොත? දැන් මේ කියවන්න ඕනේනේ. කියවන්න. ඊම ඊට පස්සේ ගෙදර ගෙනියලා මොනවද කරන්නේ? ඒක රාක්කේ තියෙනවා. කාලයක් කියන්නේ මොකද වෙන්නේ? කාලේ කියවෙන්නේ අර අට්ටි ගහගෙන ගහේ ලොකු වෙනවා. අපිටම බය හිතෙනවා. හැබැයි අපි කියනවා මෙහෙම. මම වෙනුවෙන් මේ ෆොටෝකෝපි ටික දැන් කියවනවා. එහෙම නැත්නම් මැෂින් එක කියවනවා. දැන් මම කොහොම හරි මේක දැන් කියවනවා කියලා මම හිතනවා. අන්න එතනයි අර අපේ දැනුමයි විශ්වාසයයි දෙකට පැලේ. අපි හැම දැන් එතනදී අපි හැමෝම ඇත්තටම දන්නවා මේක කියවන්නේ නැහැ කතාව කියලා. දැන් මම දන්න දැන් නිර්මාල් සම්බන්ධයෙන් ගත්තත් ඇත්තටම ඔවා මේ පොත්පත් මම යත් එක්ක වැඩ කරලා දිනවා කියලා දිනවා. ඔළුවට යන්නේ. ඒ වෙලාවට ඇහුවම හරියට තේරුණාද? ඔහුරුවක් යන්නේ තේරුම් නැද්ද කියලා. විශ්වාස කරන්න වෙන දේවා. ඒකයි ප්‍රශ්නේ. දැන් යන්නේ හුත් දැන් මචං. දෘෂ්ටිවාදය ගැන උන්ට තේරෙන්නේ නැහැ නේද? ඔව් බා තේරෙන්නේ නැහැ. ඒක උන්ටද බං ඔබ දේශන කියන්නේ? නෑ බං මාත් දන්නේ නැහැ ඇයි කියලා. එනවා කට්ටියක් අහන්න මාත් තුමේ කියලා. අනිකයි අර දැනුමින් දන්නව මගිතන්නේ ඉතල වාඩ්ලයින මිසුත් දන්නව මේ නිර්මාල් දන්නේ නැහැ කියලා. හැබැයි ඕන් විශ්වාස කරනවා මොහු අපිට දෘෂ්ටිවාදය කියලා දෙයක් කියනවා. ඇත්තට විවරුණාට පස්සේ gedara යනකොටත් කියනවා අද බැරි වුණාට මම දැක්ක එකේ දැන් ඔය කාලේ අපි ත්‍රිඩා කියලා දාර්ශනිකයෙක් කෙනෙක් ඉගෙන ගත්තා. මම දැක්ක ඒ ඔය නිර්මාල් දාල් දෙනවා මේ ඒ දේශනයේදී දේශනයේ සම්බන්ධයෙන් තමගේ මුහුණු පොතේ මගේ දර්ශනයේ කටු ලිඛිත සටහන මෙහි පහත පළ වේ. මෙහි ඉතා විස්තීර්ණ අදහසක් මගේ දේශනය තුළ සංගතව ඇත. ඒ කියන්නේ මොකද්ද? මේ දෙරිඩාව දන්නවා කියලා කියන කෙනෙක් නේ. දෙරිඩා පැහැදිලිව කිව්ව දෙයක් තමයි කිසියම් කෙනෙක් තමන්ගේ වියමනක් ඉස්සරහා හිටියත් නැතත් ඒ කියන්නේ හිටියයි කියලා වඩා ජීවමාන වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒක ෆොනොසෙන්ටිසම් කියනවා. ඒ කියන්නේ අපේ තියෙන විශ්වාසයක් කවුරු හරි කෙනෙක් ලිව්වම දෙයක් ඒ කතුරු පෙනෙන්නේ නැහැ නේ ඒ වෙලාවේ. ඒක අපිට ඕන දෙයක් අපිට ගන්න පුළුවන්. හැබැයි අපි අපිම විශ්වාස කරන ඒ කතුරු ඇත්තටම අපි ඉස්සරහා පෙනී හිටලා කතා කරොත් අපි හිතනවා වඩා සත්‍යයට සමීප දෙයක් අපි අහමින් ඉන්නවා කියලා. ඒ ඇයි? ඒ ජීවමාන ලෙස ඔහුගේ වචන වෙනුවෙන් පෙනී හිටිනවා ඒ කතුරු. දැන් මේ ඔක්කොම අමතක වෙලා අවුරුදු 10ක් ඇතුළත අමතක වෙලා ගිහින් හැමෝටම කවුරුත් නැගිටලා අහන්නේ නැහැ මේ වැරදි නේද මේ පොළොස් සෙට් සම්මනුව මේ එහෙම වෙන්න බෑ නේද ලිඛිත දේකුයි මේ කටහඬින් කියන දේකු අතර නැහැ නේද මේ ඇත්ත වශයෙන්ම එහෙම හිතන එකම පරබද ඊළඟට මම දැන මගේ කාලේ තමයි නැත්නම් එහෙම පොඩි මම හිතන්නේ මේ පොරණ ජනතාවට මේ දැන් බොහෝ වෙලාවට විශිෂ්ට ලංකාවේ බුද්ධිමතුන් ගම්වලට මේ දුරපලක් වලට යන්නේ නැහැ මොකද ඒකු කියන්නේ මොඩියු කියන්නේ මම හිතනවා මේ මේ හැම මිනිහෙක්ම බුද්ධිමත්. මට කියලා වෙලක් තියෙනවා ඒ වැඩවලේ. නැත් මම හිතන්නේ මේ මේ අය දන්නවා කියලා වැඩ කරොත් විතරයි මේ අය වෙනස් වෙන්නේ. මේ මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. අරගොල්ල නිකන් බොරුවට කියමින් ඉන්නවා. ඉරිඩා පූපෝ අරෝමිය දන්න මගුලන් නෑ යක්. ඊළඟට මේ තව මම උදාහරණයක් කියන්නම්. මේ මේ මම කියමින් ඉන්නේ දෘෂ්ටිවාදය කියන එක මේ කාලේ නර්මවාදීව වැඩ කරන්නේ කොහොමද? මම අර මුලින් කිව්වේ පුන්තිලා කතාවේ ඒක. අද අපි හැමෝම පුන්තිලා එක්තරා ආකාරයකින්. ඒ මොකද අපි අපේ පියාගේ භූමිකාව රඟපාන්න ගියාම ඕනෑම පියෙක් මේ කාලේ කියනවා මම තාත්තම නෙවෙයි වාගේ. මම මිත්‍රයෙක්. ඔයා මට සැලකන්නේ මිත්‍රයෙක් වගේ. ඒ නිසා දරුවෝ මොකද කරන්නේ? දරුවෝ තමන්ගේ තියෙන ප්‍රේම සම්බන්ධද තාත්තට කියන. තාත්තලා දුවනෝ එහෙමයි. තාත්තගේ භූමිකාව කියන්නේ සිම්බොලික් එච්චරයි. ඒකේ ආයි ගිහිල්ලා යාළුවා රෝමියක් කියන්නේ කිව්වොත් වෙන්නේ මොකද? ලොකු විකාරයක් වෙනවා. ඒ විකාරය තමයි ලංකාවේ දැන් වෙලා තියෙන්නේ. එතකොට අපි තාත්තලා අම්මලා අයියලා අක්කලා ඔක්කොමලගේම භූමිකාව දැන් පරතර තියාගෙන නර්මවාදීව තමයි අපි ඉන්නේ. එතකොට මං අර දෘෂ්ටිවාදයට පැන්නේ නිකන් නෙවෙයි. අපි ඉස්සෙල්ලා කතා කරපු බෙස්ටියන් තියරිය අනිත් පැත්තට හැරිලා තියෙන්නේ කන පිට හැරිලා තියෙන්නේ කොහොමද සමකාලීන යුගය කියලා පෙන්නන. ඒ හරහා කොහොමද පතිරාජ වගේ කෙනෙක් සමකාලීන ජීවිතය ගැන විධාරණය කරන්නේ? දැන් අපි තව උදාහරණයක් ගමු. දැන් මේ ස්ත්‍රීවාදීව කියලා කට්ටියක් ඉන්න ලංකාවේ. ලංකාවේ ලෝකෙත් ඉන්නවා. හොඳට බලන්න ස්ත්‍රීවාදීන් ගෙදර පොත්පත් කියවලා පොත් කියවලා. ගෙදර වයිෆ් මොකද කරන්නේ? එයා ඌයනවා. මේ කෙනාම පාරට ආවට පස්සේ කොහොමද තත්ත්වේ? එයා ස්ත්‍රියගේ හඬ වෙනුවෙන් පෙනීනවා. ස්ත්‍රියගේ ජීවිතය වෙනුවෙන් පෙනීනවා. ස්ත්‍රී හඬවල් එළියට දාන්නලු. අර මෙගාෆෝන්නෝ. හැබැයි මේ පුද්ගලයා හොඳට දන්නවා මම ගෙදරට කිසි වැඩක් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මම ගෙදර කරන්නේ පොත් කියවනවා සාලෙට වෙලා. අර ගෑනු කෙනා අර ගෙදර වැඩ ඔක්කොම කරනවා. හැබැයි මේ පුද්ගලයාම සමාජයට ආවම මොකද වෙන්නේ? එයා ස්ත්‍රීවාදී චින්තකයෙක් වෙනවා. ස්ත්‍රීහුත් කැමති ඒ වගේ අය. ගෑනුත් කැමති ඒ වගේ. දැන් ඇත්ත වශයෙන්ම මෙන්න මේ නරුවාදයක් මේක. මොකද එයා හොඳටම දැනුමින් දන්නවා. එයා හොඳටම දැනුමින් දන්නවා මම එහෙම කෙනෙක් නෙවෙයි. හැබැයි එයා දන්නවා විශ්වාස එයා දන්නවා මිනිස්සු විශ්වාස කරනවා කියලා. එයා ස්ත්‍රීවාදී. බිලීෆ් ඇන් නොලෙජ්. මේ දෙක ස්ප්ලිට් වෙලා කැඩිලා තියෙන දෙපැත්තට ගිහිල්ලා. ඒ හින්දානේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැනුවෙන් අපි පත් කළා දැම්මා මේ ජනාධිපති අනුතුර අයින් කරන්නේ. පස්සේ අපිට තේරෙනවා ඒක අපේ දැනුමක් නෙවෙයි යකෝ විශ්වාසයෙන් කරලා තියෙන්නේ. විශ්වාසය කියන්නේ හරි අමුතු දෙයක්. දෙවියෝ අපේ ග්‍රහණයෙන් මිදිලා ගිය ගමන් දෙවියෝ ස්වාධීන වෙනවා. දෙවියෝ දෙවියන්ට කැමති වැඩ කරන්නේ. අපි කැමති අපිට කැමති වැඩ කරන්නේ නැහැ. මම හිතන්නේ ඒ ඒ ඒ කොටස පැහැදිලි ඇති. තව එකක් තියෙනවා. දැන් අපි මෙහෙම කියමු. දැන් අපි මේ කාලේ ජීවත් වෙන හැම මිනිස්සෙම දන්නවා බදාදා කියන දවසේ වැඩ කරනකොට බාධා කියලා කියනවා මිනිස්සු. කටවහරේ මිනිසුන්ගේ ගතානුගතික අදහසක් තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? බදාදර කිසිම අලුත් වැඩක් පටන් ගන්න නැහැ. හැබැයි විද්‍යාඥයෝ, ඉංජිනේරුවෝ, දොස්තරලා මේ සියලු දෙනා මොනවා හරි අලුත් වැඩක් බදාදර කරන්න යනකොට අරක නිකන් දන්නේ වගේ කියන්නේ දැන් දැනුමෙන් කියන පිස්සුද මේ මේ සම්පූර්ණ මෝඩ අදහසක් මේක මේ මිත්‍යාවදයක් හැබැයි ඒගොල්ලෝ වෙන කෙනෙක් ලවා වයිෆ් ලවා හරි කවුරු හරි ලවා කියෝ ගන්නවා මේ Tamanට මේ බදාගරේ නේද එපා අලුත් වැඩක් කරන්න එතකොට මෙයා කියනවා යාළුවන්ට කෝල් එකක් දාලා මචං මෙහෙමයි මචං මං ඕවා පිළිගන්නේ නැහැ මචං අපේ ගෑණි දන්නවනේ බං ජරබර ජරබර ගානවා මචං බදාද වැඩක් පටන් ගන්න නැහැ එපා කියනවා මම කැමති නැහැ ඔබට නමුත් මම ඒ විශ්වාස කරනවා මචං මට කරන්න දෙයක් නැහැ වයිෆ් කියනවනේ මචං ගෝකටම වැඩි අප්සෙට් වුණොත් වැඩි ඉවරයිනේ මචං අපි එන්න මචං සිංහවාද පටන් මේ තියෙන්නේ නූතන ප්‍රබුද්ධ මනසක් වැඩ කරන විදිහ ඔක දේශපාලනට අදාළ හින්දානේ හැමදාම කෙලවෙන්නේ යවන කෙනා වෙන වැඩක් කරන්නේ පාර්ලිමේන්තු ගිහලා ඔතනින් නෙවෙයි අපේ දැනුම කියනවා හැම වෙලාවෙම චම්පි කරන්න ඕක කියලා කියන්නේ විදුලි ඉංජිනේරුවෝ හැබැයි හැම වෙලාවෙම මේ අපිට කරන දේවල් ආංජ බදල් වෙලා යනවා ඉංජිනේරු කතාවක් නෙවෙයි ඒක ආයිතරර අර අර බදාදා වගේ වැඩක් තමයි පොල්කිට් දැන් පොල්කිට්ටක් ප්‍රශ්නේ තියෙනවා ඔතන උදේට නගිනව දොර ඇරලා නගිනව මේ සමහරලාට මේ 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 විද්‍යාඥයෝ එහෙම නැත්නම් දොස්තර කෙනෙක් අම්මට එක පොල්කිට් එකක් නේද දැක්කේ චි හැරෙන්න බැහැ ඉතින් ඉතින් බයික් එක කියනවා මේ කාර් එකේ ජරාවක් කියලා හෝස් එක පොඩ්ඩක් ගේන්නකො ඔයා මේ කාර් එක පොඩ්ඩක් හොදලා දාන්න ඉතින් බයික් කියනවා පිස්සුද ඔයාට මේ වෙලාවේ මේ දැන් කාර් හොදන වෙලාව නේ නෑ නෑ කාර් එක හොදන්න ඕනේ කියනවා DM ඔය ඉන්නවා කියනවා මොන හරි මගුලක් පොරුවක් කියනවා ආයි මොකද කරන්නේ අර අර පොල්කිට්ට යනකම් විනාඩි 10ක් කාර් එක දැන් මේ තියෙන්නේ නූතන ප්‍රබුද්ධ මනස මිත්‍යා විශ්වාස අවිඥානික විශ්වාස කරන විදිහ ඒ කියන්නේ සවිඥානිකව අපි දන්න ඔක්කොම මේ බොරු කියලා හැබැයි අපි දන්නේ නැහැ අවිඥානිකව අපි විශ්වාස කරනවා පොල්කිට්ට අපිට හරතරයක් කරයි ඉතින් ඒ හින්දා මම ඉදන්නේ දැන් පැහැදිලි ඇති ඒ යුගයයි මීට දශක හතරකට උඩ තිබිච්ච යුගයයි මේ යුගය දෙකක් කියලා ඊළඟට මම මේ පතිරාජගේ තෝරගත්තේ පරමාධිත්වය පරමාධිත්වය කියන සංකල්පේ ඒක කොහොමද අද වගේ කාලෙකදී ආයි නිර්වචනය කරන්නේ ඒක සාධාරණීකරණය කියන වචනේ තමයි ඉස්සලා නිර්වචනය කරේ දැන් පරමාධිත්වය දැන් පරමාධිපත්‍ය කියන එක විග්‍රහ කිරීමේදී මම ටිකක් වෙන උදාහරණයක් ගන්නම් අප දැන් දැන් මේ පරමාධිපත්‍ය කියන එක මේ ගම්ලත් එහෙම නිර්වචනය කරනකොටත් බොහෝ වෙලාවට පත්තරවල මේ නිර්වචනය වෙන විදිහත් එක්ක බැලුවම මෙන්න මේ වගේ අදහසක් එනවා ඒකෙන් අපගේ නිදහස ඇත්තේ අප මේ ජීවත් වන ලෝකයේ තුල නොවේ ඉන් ඔබෙහි ලෝකයක නිදහස යනු බාධාවකින් තොර වීම තීරණ අපගේ ජීවිතය වෙනත් කිසිදු හේතුවකින් තීරණයට ලක් නොවීමට ඉඩ දීම මේ භූමිකාවලට නිදහස නැත්තේ ධනපති පන්තිය නිසාය මට හිතෙන්නේ මේ පරමාධිපත්‍ය ඇතුළුව ලංකාවේ නිදහස නිර්වචනය වෙනකොට ඒ නිර්වචනවල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අපි මේ ජීවත් වෙන සමාජ වර්ගය පිළිබඳ අතිසරලක අපි එක පැහැදිලි කරමු උදාහරණකින් නූතන යුගයේ සිරගත ජීවිතයේ විරුද්ධාභාසය පැරඩොක්ස් එක කලකාබල ඒ කියන්නේ මේ කියන්නේ වෙන දෙයක් නෙමෙයි මේ කවුරු හරි කෙනෙක් අපි තුන් යම් කිසි වැරදක් කළා හිරේ ගියා මෙන්න මේ හිරේ ගිය කෙනා අපි බලමු හිතන විදිය මේ පිළිබඳ ජනප්‍රිය අදහස වන්නේ සිරගත වීම නිසා මගේ නිදහස් ජීවිතය අවසන් විය යන්නේ එය කතරම් නීරසද නමුත් සිරෙන් නිදහස් වූ විට සිදුවන්නේ මීට ප්‍රතිවිරුද්ධ දෙයක් අප සිතනවාට වඩා සිරගත ජීවිතය ඩයලෙක්ටිකය කෙනෙකු සිරගත ජීවිතය තමාව සිරගත කර නොමැති යයි සිතමින් සිරගය තුළ ජීවිතය හා තමා අතර අභ්‍යන්තර පරතරයක් පවත්වාගෙන යන්නේ නම් ඒ කියන්නේ මේ කියන්නේ මේකයි යම් කෙනෙක් දවල්ට හිරේ ඇතුළේ දාලා එයාට තහනමක් නැහැ නේද හිතන්න මම මේකෙන් එළියට ගිය ගමන් යන්නේ අන්තිම නිදහස් ජීවිතයකට කියලා හිතන්න තහනමක් දාන්න බෑනේ. යා ඒක අභ්‍යන්තරික විතර දෙයක්. ඔන්න ඕක කනේ කිව්වේ. යා දැන් හිරේ තමයි ඉන්නේ. හැබැයි යා හැමලම හිතන අවදාහර දවසක මේකෙන් හොරෙන් පැල්ලා හරි කොහම හරි එළියට ගිය දවසේදී මගේ ජීවිතේ ඉතාම නිදහස් ජීවිතයක්. එනම් සිරගත ජීවිතේට ඔබෙන් සැබෑ ජීවිතයක් ඇතයි ෆැන්ටසි කරන්නේ නම් සැබෑ ජීවිතයේ එළියේදී මුණ ගැසෙන්නේ යයි සිතන්නේ නම් සිරගත ජීවිතයට පසු තමන් කරන සොඳුරු වැඩගෙන යලි යලි ස්මරණය කරන්නේ නම් එම தත්ත්වය පරිපූර්ණ ෆැන්ටසියක් වීමේ ඉඩකඩ වැඩිය යම් දිනක මා නිදහස් කළ විටක සිදුවීමට නියමිත වන්නේ මගේ ෆැන්ටසිය සහ බාහිර යථාර්ථයේ එකක් නොව දෙකක් ලෙස සම්මුඛ වීමෙන් මට සිදුවන හදිසි අනතුරයි ඒ කියන්නේ මේකයි මම හිතනවා ඉරගෙදර ඉඳලා පුදුමාකාර නිදහසක් තියෙන ලෝකයක් මේකෙන් එළියට ගිය දවසේ තියෙයි කියලා ඇත්තටම මම නිදහස් වෙලා එළියට ගිය දවසේ මට තේරෙනවා මම ඒ ප්‍රාර්ථනා කරපු නිදහස ඒ එළිය ජීවිතේ නෑ කියලා. ඔන්න ඕකයි උතන නිදහස පිළිබඳ ඩයලෙක්ටික වර්ණයක් තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා මේ නිදහස තුළ සාරාත්මක අදහසක් තියෙනවා. එහිම ස්වරූපයේ අදහසක් තියෙනවා. නමුත් අපි නොදැන මේකට දෙන පරාර්ථ අදහසක් බාහිර ලෝකේ. අපි මේ ඉන්නේ මහා අවීචී නරකාදියක. කවදා හෝ දවසක ඒ කියන්නේ අපි මේ හිටියේ මහින්ද රාජපක්ෂ නැමැති අවීචී මහා නරකාදී ලෝකෙක. ඔහුව පන්නා දැමූ දවසට පිටු ඊළඟ සදුදන්නම් පළවා හැදී අගහරුවාද උදේ ඉඳලා අපි කෙලින්ම යන්නේ අකනිතා දිව්‍ය ලෝකෙට කියලානේ අපි හිතුවේ. මොකද අනේක කියන්නේ මේ ෆැන්ටසයිස් කිරීමේ ගැටලුව කියන්නේ. දැන් අපි හිතුවනේ එහෙම වෙයි කියලා. ඉතින් ඊට පහුවෙත් ඒ සමහර දේවල් වුණා පෙට්‍රල් අඩු වුණා අනම්මන ඒකට අර පරණ සමාජ ජීවිතේම දින හොරු ඒ විදිහටම හොරකම් කරනවා ඔක්කොම මේ දේවල් කරනවා. මෙන්න මේකයි කියන්නේ මෙන්න මේ පැරඩොක්ස් එක. මේක මම හිතන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. කියන්නේ නිදහස සම්බන්ධයෙන් අපි තුල තිබෙන මේ බාරබෞතික අදහස. ඒ කියන්නේ නිදහසේ සිටිදීට ඔබෙන් අපි හිතනවා පුදුමාකාර අසීමිත පරිපූර්ණ නිදහසක් තියෙනවා. ඒක අපේ මේ ජීවිතේම ෆැන්ටසියක්. බොදල හිතන්නේ නැහැ. ඒ ඉතින් ගොඩක් අය හිතන්නේ ඒ ජීවිතය කියන්නේ ඒ ජීවිතය තුල හැදෙනවා කියලා. නෑ. මේ ඒක හදන්නේ මේ ජීවිතේ. මේ විතරක් නෙවෙයි. මෙහෙම ෆැන්ටසි හිතනකොට මේ හිත ඉන්න සිරකරුවා එහෙම එකක් නෑ කියලා හිතන සිරකරුවකට වඩා ඉතාම දරුණු ලෙස සිරගෙදර දන්වැල් වලට බැඳෙනවා. ඇයි ඒ? එයා මෙතරත් එක්ක යම්කිසි පරතරයක් තියාගෙන ඉන්නේ හිරගේ ඇතුලේ. මොකද එයා කියන්නේ මේ පල්ලෑන්නේ ඉන්නේ ඔල්ලා. එතකොට එයා මොකද වෙන්නේ? ක්‍රියල කියන ඕන දෙයක් කරනවා. ඔන්න ඕක නෙවෙයිද අපේ ජීවිතය කියලා කියන්නේ. අපි මේ ගත කරන මේ සමාජ ක්‍රමය තුළ ජීවත් වෙමින් ඉන්නකම අපි කරන්නේ වෙන ජීවිතයක් හිතින් තියෙනවා. කවදා හරි දවසක විවාහක පාත් වෙලා අරමුණ වෙලා දොස්තර වෙලා දැන් සමහර දොස්තරල වෙන්නේ නැහැ ගොඩක් අය කියන දොස්තර වෙන්න ඉස්සෙල්ලා පුදුමාකාර කරුණාවෙන් මේක පින් ඇති රස්සාවක් කියලා කියනවා. දැන් ජීවිද්‍යාව ඉගෙන ගන්න. සාමාන්‍ය වෛද්‍යවරු වෙන්න මම කියන්නේ වෛද්‍යවරු වෙච්ච අය නෙමෙයි වෛද්‍යවරු වෙච්ච අය දන්නවා දෙහිනේ මේ මේක කොයිතරම් වදියත් නිදි මරලා අරමුණ වෙලා වෙච්ච දේවල් කොයිතරම් අලකලන්තිද අපිට වෙලා තියෙන්නේ නේ. දැන් අපි මෙහෙම කියමු දැන් පින් ඇති ගියාත් මේ පින් කරපු කෙනෙකුට ලෙඩුම හම්බ වෙන්න පුළුවන්ද? පිං කියන එක ඇත්තද? දැන් මේ හම්බ වෙන්නම ලෙඩු. ඒක කොහොමද පිං ඇති රස්සාවක් කියන්නේ? අපි හිතන්නේ මේ ඩක්ක බුද්ධිය හිතුව දැන් මං ගත්තොත් එහෙම අපිට කවදාවත් ඒ වගේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ මම ඊට වඩා පිංවත්යි කියලා. අපිට නම් ඒ වගේ නේ. මම දන්නේ මේවා පොඩ්ඩක් හිතන්න ගත්තොත් අපේ ඒ දේශපාලන ජීවිතය වෙනස් වෙනවා. දැන් අපි කොහොමද මේ தත්ත්වය පැහැදිලි කරන්නේ? දැන් මේකේ තියෙනවා මේ චරිත හතරක්. මගේ චරිත හතර ගැන තමයි ඊළඟට කියන්නේ. ඉතින් මම නවත්තනවා. කල යුතු වන්නේ සිරකෙතර ජීවිතයේ සියලු කොන්දේසි පිළිගැනීම. එසේ පිළිගැනීම තුලින්ම ඊට විරුද්ධ සැබෑ ජීවිතයේ කොන්දේසි මතු කරගත යුතුයි. සිරගෙයින් පිටත නිදහස් ජීවිතයක් ගැන සිහින මැවීම විසින් මාව තව තවත් සිරකෙතර ජීවිතයේ කොන්දේසි වලට තදින් ගැටගැසුණු ඇත. සැබෑ බලාපොරොත්තුව බිහිවන්නේ සිරකෙතර කොන්දේසි නිවැරදිව පිළිගැනීම තුල. චිත්‍රපටියේ භූමිකා සයිමන් අයිය, ප්‍රේමක්ක, විලි මහත්තයා, සොල්දාදුවා මේ භූමිකාවලට පිටින් වූ සුන්දර ජීවිතයක් ප්‍රාර්ථනා කිරීම විසින් අපව මෙම සමාජ ක්‍රමයට තදින් තවත් ගැටගසුණු ඇත. මේක මේ ගම්ලත්ගේ පොසිෂන් එක. ගම්ලත් මේ විචාරය අවසානයේ කියනවා බලන්න මේ ජීවිත කොයිතරම් නීරස අර්ථයක් නැති කාලකන්‍ය ජීවිතද. ඔහු කියනවා මේකෙන් ඉතාම ඉක්මනින් නිදහස් වෙන්න නම් සමාජ විප්ලවය කරන්න. කරාට පස්සේ අපිට එනවා පුදුමාකාර ජීවිතයක්. මෙවැනි ජඩ ජීවිත අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතාම නිර්මාණශීලී ජීවිත අපිට මේ හම්බ වෙයි කියලා කියනවා. මං කියන්නේ අනිත් පැත්ත. ඒක ඔපොසිට් එක. මම කියන්නේ මේ ජීවිත මේ සමාජ ක්‍රමය විනාශ කරන්න ඕන නම් මේ චරිත එක්කම අපි අනන්න වෙනවා කියන එකයි. මම තව ටිකක් බහැනක කතාවක් කියන්න සපෝට් එකේ. මම දැන් චූලා මට කිව්වා මේ තරමක් පොඩි ළමයි එහෙම නැහැ නේද? හරි. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මට පොඩි يعني සියලු પરම්පරාවල ඉන්නව ළමයි ඉන්නව අර මේ කිව්වා මම මේ බහැනක දෙයක් නෙවෙයි කියන්නේ නමුත් සමහර අදහස් මෙතන වැදගත් වෙනවා ඒ කියන්නේ ළමයි ඉන්නව නම් කියන්න අමාරුයි විප්ලවවාදී වන්නේ මෙම භූමිකාවල කොන්දේසි පිළිගෙන එම භූමිකා තුලින්ම නිදහස් වීමයි උදාහරණයක් වශයෙන් විලි මහත්තයා තම බිරිඳව කාර්යාලයේ ලොක්කාට පරිත්‍යාග කරනවා ඒ කියන්නේ විශාල ප්‍රකම්පණයකින් ඉන්නවා අප නිදහ අප වඩා නිදහස්සා රැඩිකල් ලෙස මෙම ක්‍රමයට විරුද්ධ වන්නේ නම් මෙම ක්‍රමය අක්‍රිය කරවන්නේ නම් කොන්දේසි විරහිතව අප කළ යුත්තේ මේ මහා පරිත්‍යාගයේ පාපයක් කොට සලකන්නේ නැතුව මේ සැබෑ පරිත්‍යාගයක් ලෙස කාට පිළිගන්නේ මම මේක දැන් මේ භූමිකාව මම පැහැදිලි කරන්න. දැන් බලන්න පශ්චාත් නූතන ධනවාදී සමාජයක අපි ජීවත් වෙනවා. මේක මම කොළඹ අත්දින ඕනෙ කෙනෙක් දන්නවා මේ. ඕනෙම කාර්යාල ගන්න. ඕනෙම කාර්යාලයක යම් ප්‍රමාණයක් මම මේක මේ සාමාන්‍යකරණය කරන්න යන්නේ. හොයලා බලන්න විවාහක ඕනෑතරම් ස්ත්‍රීන්ට ඒ කාර්යාලවල වෙනස් සම්බන්ධතා තියෙනවා. ඒ වගේ මේවා සැමිය දන්නවා. ඒවා ඉවසනවා. අන්න ඒකයි මම කියන්නේ විප්ලවවාදී කියන්නේ කාර්යය. පිළිගන්න බෑ. කාටවත් පිළිගන්න බෑනේ. මේ ක්‍රමය විනාශ කරනවා. මේ ක්‍රමය ඇති කියලා අපි කියනවා නම් අපි කළ යුත්තේ මෙන්න මේ භූමිකාව විප්ලවවාදී භූමිකාවලින් සම්පන්නයි. කවුද? දැන් මේ මම දන්නවා මෙන්න මේ වචනෙට තමයි මම පොඩක් අවසර ඉල්ලන්නේ නරක වචනයක් නෙවෙයි කියන්නේ මේක රෙකෝඩ් කරනවා මේක දානවා මේ මිනිස්සු ගොඩකට අහන්නේ ඉන්සයි මේ වචන කියන්නේ නැත්තම් කියන්නේ බොහෝ දෙනා මේ වගේ අයන්ට නිකන් කියනවා පොන්සියෝ කියලා මම කියන්නේ නැහැ මේගොල්ල පොන්සියෝ නෙවෙයි මේ අය තමයි මේ ක්‍රමයේ අක්‍රියාකාරී කරන්නේ ක්‍රියාකාරීත්වය නැති කරන්නේ එන්ජිමක තෙල් නැති වුණාම එන්ජිනේර වෙනවා වගේ මේ ක්‍රමයේ සීස් කරා මේ ක්‍රමයේ සියලුම හරපද්ධතියන් විනාශ කරා මම දන්නවා ඔබට එකඟ වෙන්න බෑ මට. නමුත් මේ භූමිකා දිනෙන් දින වැඩි වෙමින් යනවා මේ රටේ. වෙනදා බොහොම කීප දෙනෙක් හිටියේ දැන් තව දෙයක් තියෙනවා. මෙවැනි චරිත, මෙවැනි පිරිමි චරිත කිසිදු ආතතියකින් තොර ජීවත් වෙනවා. මම උදාහරණයක් කියන්න. මම දන්න තැනක ඊටම එක පැත්තකින් මේක රජයට අනුබද්ධ ආයතනයක්. ඒ අනුබද්ධ ආයතනයේ මේ මම මේ කියන චරිතය අත්විඳහකයි. එයාට ඉන්නව වෙනත් විකල්ප සම්බන්ධයක ස්ත්‍රියක්. ඒ ස්ත්‍රියගේ සැමියාට එකවරම රස්සාව අහිමි වෙනවා අසාධාරණ කොන්දේසි යටතේ. එතකොට මේ සමාජ ක්‍රමයේ ප්‍රශ්නයක් අසාධාරණ කොන්දේසි යටතේ. දැන් මේකෙද ඊටපස්සේ ආර්ථික ප්‍රශ්න එනවා ළමයි ජීවත් කරවීමේ ප්‍රශ්න එනවා. එතකොට අර විකල්ප සම්බන්ධයෙන් තියෙන බිරිඳ ඇවිල්ලා අර තමන්ගේ විකල්ප සම්බන්ධයේ සැමියාට කියනවා බැරිද මට මගේ සැමියාට ඔබේ මේ ඔබේ මේ ආයතනයේ ප්‍රධාන පාලකයා ඔබ ඔබට බැරිද රැකියාවක් දෙන්න? එයා කියනවා එයි බ්ලස් දෙන්න පුළුවන්. හක්කල දෙන රෙක්සා දැන් මම කියන්නේ මේ කාන්තාව විප්ලවවාදී කාන්තාව බොරු සදාචාරවාදීන්ට වඩා මේ කාන්තාව විප්ලවවාදී කාන්තාවක් ඒ විතරක් නෙවෙයි අර සැමියා ඒ රස්සාව අරගෙන කාලයක් පොත් දැන් හොඳ වැඩියකුත් හම්බ වෙනවා දෙන්නටම හොඳට දැන් ඒගොල්ල ජීවත් වෙනවා මේ අය සුපර් මාකට් වල දුවපට හම්බ වෙනවා ක්‍රෙඩිට් කාඩ් පෙන්නනවා ඒගොල්ලන් මේගොල්ලෝ තමයි විප්ලවවාදී මම යෝජනා කරා දැන් ඒ එක්කෙනා කියනවා මේ මෑතකදී මොන වුණත් ඒ නම කියලා ඒ මනුස්සයා හරි හොඳ මනුස්සයෙක් කියලා. බොරුසත්.